අයිබුවන් දරුවනි සුබ දවසක් වේවා අද 10 ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා විෂයේ සම්බන්ධව පාඩමක් ගෙනීමට සූදානම් වෙන්නේ එසේනම් දරුවනි ඔබ නිවසේ සිට මෙලෙස මාර්ගගත ක්‍රමයට මෙම පාඩමට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරනවා එසේම ඔබ ළඟ පෙළපොත එවැගේම සටහන් පොත් මේවා තබා ගැනීම වැදගත් වෙනවා එහෙමනම් අපි පාඩම සඳහා ප්‍රවේශ වීම සඳහා අපි මෙන්න මේ විදිහට බලමු ඔබ දන්නවා දැන් අපේ රට පිළිබඳව ඔබ සියලු දෙනාම දන්නවා විවිධ තොරතුරු. දැන් අපේ රට පිළිබඳව රචනාවක් ලියන්න කිව්වොත් නැත්නම් අපේ රට පිළිබඳව කතාවක් කරන්න කිව්වොත් ඔබ දැනටමත් දන්නවා අපේ රට පිළිබඳව විවිධ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔබ දන්නවා. මොකද භූගෝල විද්‍යා විෂය තුලින් ඒ පිළිබඳව ඔබ හොඳින් හදාරලා ඇති. මොකද මේක පරිසරයත් එක්ක මේ ස්වභාවිකත්වයත් එක්ක බැඳිච්ච විෂයක් නිසා මේකෙන් ඔබට විශාල දැනුමක් ලැබෙනවා. එතකොට අද දවසේ අපි අවධානය යොමු කරන්නේ මේ විෂයෙම තාම වැදගත් මාතෘකාවක් කෙරෙහි. එතකොට අපේ රට පිළිබඳව තමයි අපි ඉගෙන ගන්නේ. හැබැයි අපේ රටේ එක ශේත්‍රයක් පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. ඒ ශේත්‍රය තමයි කෘෂිකර්මාන්තය කියන එක. එහෙනම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කියන පාඩම පිළිබඳව තමයි දරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ කෘෂිකර්මාන්තය කියන එක පිළිබඳව ගත්තොත් අපි දන්නවා අර මම මුලින්ද සඳහන් කරා වගේ ලංකාව පිළිබඳව තොරතුරු කියනකොට අපි කියනවා ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් කියලා. එහෙනම් ඒ කෘෂිකාර්මික රටක් නම් මේ කෘෂිකර්මාන්තය පිළිබඳව අපි තොරතුරු දැනගෙන ඉන්න ඕනේ. එක වාක්‍යයකට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. අපේ රටේ තියෙන කෘෂිකර්මාන්තයේ තියෙන විවිධත්වය ගැන අපි ඉගෙනගෙන ඉන්නෝ. එතකොට අපි අපේ රටේ මේ කෘෂිකර්මාන්තයේ විවිධත්වය කියන්නේ මොකක්ද? එහෙනම් මේ විවිධත්වය කියන්නේ දැන් අපේ රටේ තියෙනවා භෝගවගාවන්. අපේ රටේ භෝගවගාවන් තියෙනවා. වී, තේ, පොල්, රබර් මේ විදිය සුළු අපනයන භෝග, එළවලු භෝග ආදී විවිධ භෝග වගාවන් පළතුරු භෝග ඇතුළු විවිධ භෝග වගාවන් තියෙනවා. තා පැත්තකින් අපේ රටේ සත් පාලනේ තියෙනවා. ගාවට්ටි පාලනය, කුකුළු පාලනය මේවා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ ධීවර කර්මාන්තයක් තියෙනවා. මේකත් අපි දන්නවනේ මිරිදිය ධීවර කර්මාන්තේ, කරදිය ධීවර කර්මාන්තේ, කිවුල්දිය ධීවර කර්මාන්තේ. මේ ආදී වශයෙන් අපිට අපේ රටේ මේ විවිධ ආර්ථික ක්‍රියාදාමයන් අතර එහෙනම් සුවිශේෂීව ගොඩනැගිච්ච එහෙනම් කෘෂිකර්මාන්තයක් අපේ රට තුල තියෙනවා. මෙන්න මේක තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයේ විවිධත්වය කියලා අපි ඉගෙන ගන්න. අපි දීර්ඝ ඉතිහාසයක් තුල ගොඩනැගිච්ච ජාතියක් විදිහට ඒ අපේ රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න මේ දිගු ඉතිහාසයක් තියෙන මේ කෘෂිකර්මාන්තය ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ කෘෂිකර්මාන්තයේ තියෙන සුවිශේෂීතාවයන් පිළිබඳව තමයි අද දවසේ කතා කරන්න යන්නේ. ඉතින් මේ කෘෂිකර්මාන්තය අධ්‍යයනය කරනකොට මේකේ තියෙන මූලික ලක්ෂණ සුවිශේෂී භෝගවකාවන් මොනවද? මේවා පිළිබඳව අවධානය යොමු කරන්න. එතකොට අපි අපේ රටේ කෘෂිකර්මාන්තය තුල විශේෂයෙන්ම භෝගවකාවන් පිළිබඳව කතා කරනකොට අපේ තියෙනවා යකුම් කුෂිකර්මාන්තයක් ව්‍යාපාරික කුෂිකර්මාන්තයක් තියෙනවා. යකුම් කුෂිකර්මාන්තයේ යටතේ වීවගාව මූලික වෙනවා. ව්‍යාපාරික කුෂිකර්මාන්තයේ යටතේ තේ, පොල්, රබර්, සුළු අපනයන භෝග මේවා මූලික වෙනවා. එසේනම් දරුවනේ අපේ රටේ කුෂිකර්මාන්තයේ තුල අපි එහෙනම් විශේෂ වූ අවධානයක් යොමු කරනවා අපේ රටේ මේ යකුම් කුෂිකර්මාන්තය, ඒ වගේම තමයි ව්‍යාපාරික කුෂිකර්මාන්තය. දැන් ඔබට මේ යපුන් කුෂ්කර්මාන්තය කියන එක මොකක්ද කියන එක මම පැහැදිලි කරන්න. යපුන් කියන්නේ ළමයි පරිභෝජනීය ඉලක්ක කර ගැනීමෙන් භෝග වගා කරන්නේ. මූලික වශයෙන් රට තුල පරිභෝජනීය ඉලක්ක කරගෙන. ඒ වගේම තමයි ව්‍යාපාරික කුෂ්කර්මාන්තය කියලා කියන්නේ දැන් ඒක විදේශ රටවල් වලට අපනයනය කරනනම් ඒක ව්‍යාපාරික වෙයි. වෙළඳපළ ඉලක්ක කරගෙන. වෙළඳපළ ඉලක්ක කරගෙන භෝග වගා කරනවා නම් අන්න ඒක ව්‍යාපාරික කුෂ්කර්මාන්තයට අයිතියි. තේ වගාව, රබර් වගාව මේ වගේවා ව්‍යාපාරික මට්ටමෙන් කරන්නේ විදේශ වෙළඳපළ ඉලක්කගෙන. එහෙනම් අපි ඉස්සල්ලාම මේ යපුන් කුෂ්කර්මාන්තය තුළ තියෙන ප්‍රධාන භෝගයනේ වී වගාව. දුර වී වගාව පිළිබඳව පළමුවෙන්ම අපි අවධානය යොමු කරමු. වී වගාව. ඔබ දන්නවා මේ වී වගාව කියන එක විශේෂයෙන්ම අපේ රටේ වැදගත්ම භෝගය බවට පත් වෙන හේතු. මොකද අපි ප්‍රධානම ආහාරය මොනවද කියලා හෙව්වොත් තුන් වේලට අපි බත් කාපු જાතියක් නෙළම. අපි තුන් වේලටම බත් කාපු જાතියක්. ඒක නිසානේ අපේ ඒ ආදි මුතුන් මිත්ත තුළ ඒ ශක්තිමත් භාවයේ ගොඩනැගුණේ. අපේ රටේ නේද සහලින් අපි පෝෂණය වුණේ. එතකොට ඒකට විවකාව අපේ ශක්තිමත් භාවයට අපේ ශක්තිමත් අර ශිෂ්ටාචාරයක් ගුණ ගන්නට හේතු වුණා. එතකොට විජය ඇතුළු පිරිස ලංකාවට ඇවිල්ලා අපි දන්නවා ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශවල මල්ලතුය ඇතුළු මේ ගංගා නිම්න ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි වෙලා විවකාව ආරම්භ කරා. ඉතින් මේ විවකාව තමයි මේ වාරි තාක්ෂණියත් එක්ක ගොඩනැගිච්චේ විවකාව අපේ රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන්න ගත්තා. අපි ඉතිහාසය තුලින් දන්නවා පෙරදිග ධාන්‍යාගාරයේ කියන විරුදාවලිය ලැබුවේ මොකක් නිසාද? ඕනෑම දුර්භික්ෂයක් ඕනෑම තත්වයක් ඇති වුණොත් අපේ රට මිනිසු සාගින් නෙමිය ගියේ නෑ, කන්න නැතුව මිය ගියේ නෑ ළමයි. ඒතර එහෙම ගොඩනැගිච්ච જાතියක්. ඒකට හේතුව පාදක වුණේ මූලික වශයෙන් විවකා. රට තුල රටේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකි භෝගයක් වීම. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ විවකාව ලංකාවේ එහෙනම් මේක වඩාත් වේගවත් දියුණුවකට ලක් වෙන්නේ නිදහස ලබා ගැනීමෙන් පසුව. විශේෂයෙන්ම අපි දන්නවා ඔය බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලවලදී විවකාව අපේ අඩාල වෙලා තිබ්බා. මොකද ඔවුන්ට ඒක දියුණු කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඊට පස්සේ නිදහස ලබා ගත්තට පස්සේ අපි නැවතත් විවිධ වැව්වමුණු ප්‍රතිසංස්කරණ අපේ විවකාව දිනු කරන්න පියවර ගත්තා. ඒකට මූලික වශයෙන් බලපෑමක් ඇති වුණා ළමයි. අපි ගත්තොත් විශේෂයෙන්ම 1960 ගණන් වලදී මේ හරිත විප්ලවය ආරම්භ වෙනවා. ලෝකේ පුරාම ඇතිවෙච්ච මේ කෘෂිකාර්මික විප්ලවයක්. ඒ කියන්නේ භෝගවල අස්වැන්න වැඩි කර ගැනීම සඳහා ඇතිවෙච්ච විප්ලවයක්. මේක මෙක්සිකෝවෙන් පටන් අරගෙන ලෝකේ පුරාම ව්‍යාප්ත වෙයි. ඒතකොට ආසියාවේ විවකාව ආසිතව අර මොකද සාම්ප්‍රදායික වී වර්ගවලින් ලැබිච්ච අස්සන්න අඩු නිසා අස්සන්න වැඩි කරගන්න අවශ්‍ය වුණා. ඒතකොට අස්සන්න වැඩි කරගන්න අවශ්‍ය වුණේ ඇයි? ජනගහනය වැඩි වෙනකොට ආහාර වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවානේ. එතකොට මෙන්න මේකත් එක්ක තමයි මේ විවකාව දියුණු කරන්න අවශ්‍ය වුණේ. අපේ රටේ 1960 ගණන් වල එතකොට ඔය හරිත විප්ලවය යටතේ නව දීපබේද හඳුන්වා දීලා අස්වැන්න වැඩි කර ගන්නට පියවර ගත්තා. ඒ කියන්නේ ලංකාවේ විවකාව ආශ්‍රිතව ඉහළ අස්වැන්නක් වාර්තා වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා නව බීජ වර්ග මොනවද ඒ හඳුන්වා දුන්නේම. හරි. ඒ වගේම තමයි ඒ වගේදී විශේෂයෙන්ම ඒක ඊට පස්සේ අපේ රටේ මේ විවකාව මහ පරිමාණයෙන් සිදු කරන භෝග වගාවක් බවටත් පරිවර්තනයේ වීගෙන යන. ඔය විශේෂයෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ගල් ව්‍යාපාර වැනි සංවර්ධන ව්‍යාපාර හරහා ලංකාවේ විවගාභි ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. එහෙනම් ඔබ බලන්න අපිට අපේ රටේ මේ විවගාව වැදගත් වෙන්න හේතු වෙච්ච කරුණු මොනවද? විවගාව වැදගත් වීමට හේතු වෙච්ච කරුණු තියෙනවා. දැන් ඔබේ පෙළපොතේවා තියෙනවා. ඒවා හේතු පැහැදිලි කරන්න එන්න පුළුවන්. එතකොට එකක් තමයි අර මං කලින් කිව්වා වගේම ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වීම. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම මොනව කෑවත් බත් කෑවා වගේ නෑ. එහෙනම් අපි විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආහාරයේ විදියට මේ බත් ආහාරයේ විදියට ගන්න. ඒතර මේකට මේ සඳහා අපිට වීවගා කළ යුතු වෙනවා. ඒක නිසා අපිට වීවගාව වැදගත් වෙනවා. ඊළඟට තව පැත්තකින් ගත්තොත් දේශීය වෙළඳ භෝගයක් වීම. දේශීය වෙළඳ. එතකොට අද සහල් වෙළඳ පළක් ලංකාවේ තියෙනවනේ. සෑම වෙළඳ පළකම සහල් තියෙනවා. එතකොට දේශීය වෙළඳ පළ තුල ඉහළ ඉල්ලුමක් තියෙන භෝගයක් විදියට අපිට විශේෂයෙන්ම සහල් හඳුන්වන්න පුළුවන්. ඒක නිසා අපිට මේ වීවකාව වැදගත් වෙනවා. අද වෙනකොට ළමයි මේ සහල් යොදාගෙන අතුරු නිෂ්පාදන කරනවා. සහල් යොදාගෙන අතුරු නිෂ්පාදන කරනවා. ඒක නිසා වීවකාව වැදගත්. මොනවද සහල් වලින් කරන අතුරු නිෂ්පාදන? සහල් පිටි කරලා අර නූඩ්ල්ස් වගේව හදනවා. සහල් පිටි කළා වෙනත් කැවිලි වර්ග නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නවා. ඒ වගේම තමයි එතකොට විවිධ ආහාර වර්ග නිෂ්පාදනයේදී අපි ඒ සහල් පිටි යොදා ගන්නවා. ඒ එපමණක් නොවේ ඔය සත්ව ආහාරයක් විදිහටත් මේව පාවිච්චි කරනවා. සත්ව ආහාරයක් විදිහට පාවිච්චි කරනවා. සහ විශේෂයෙන්ම ඔය සත්ව පාලනය යටතේ කුකුල් කෑම විදිහට කුකුල් පාලනය තුළ විශේෂයෙන්ම කුකුල් කෑමක් විදිහටත් මේව භාවිතා කරනවා. තොර මෙන්න මේක නිසාත් අපිට මේ වීවකාව වැදගත් වෙනවා. ඒ වගේම තමයි තව පැත්තකින් අපිට පෙන්වන්න පුළුවන් ඔය අර කර්මාන්ත රාශියකට අමුද්‍රව්‍ය සැපෙයිම. ඒවත් පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේක දෙන්න පුළුවන්. දැන් කඩදාසි කර්මාන්තයේ හිතා. කඩදාසි කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි පිදුරු. ඒතර පිදුරු ලබාගෙන කඩදාසි කර්මාන්තය සිදු කරන්න පුළුවන්. ඒකයි කිව්වේ අර දැන් කර්මාන්ත රාශියක අමුද්‍රව්‍යයක් බවට පත් වෙන. ඒ වගේ අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට තව පැත්තකින් අහින්දියේ පෝහර නිෂ්පාදනය කිරීම. අද කාලෝචිත මාතෘකාවක් නේද අහින්දියේ පෝහර නිෂ්පාදනය. අද අපිට අවශ්‍ය වෙන්නේ එහෙනම් අර වස විසෙන් තොර ගුණාත්මක සහල් පරිභෝජනයට නම් අපි ඒවා රසායනික පොහොර වලින් තොරව එහෙනම් අහින්දියේ පොහොර යොදාගෙන නිෂ්පාදනය කරගන්නට පුළුවන් නම් ඒව තමයි වැදගත්. එහෙනම් අපි මේ වීවකාව ආශ්‍රිත ඓන්ද්‍රිය පොහොර කියන්නේ මොනවද? එහෙනම් පිදුරු භාවිතා කරලා අපිට පුළුවන් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. ඒවා නැවතත් වීවකා බිම්වලටම භාවිතා කරන්න පුළුවන්. වෙනත් භෝගවකාවන් වලටත් මේවා භාවිතා කරන්න පුළුවන්. ඒතර බලන්න මේකේ වැදගත්කම එක වැදගත්කමක් නෙවෙයි. වැදගත්කම් ගොඩක් අපිට මේකෙදි කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය වීවකාව ආශ්‍රිත විවිධ රැකියා බිහි වෙන එක. වීවකා බිම්වල බිහි වෙන රැකියා. ඊළාට සහල් මෝල් ආශ්‍රිතව බිහි වෙන රැකියා. ඊළාට සහල් අලවිසැල් ආශ්‍රිතව බිහි වෙන රැකියා. කොයිතරම් මේ හරහා බැඳිච්ච ළමයි ඍජු රැකියා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් රතුරු බිහි වෙලා තියෙනවා. එහෙමනම් ඒ ආශ්‍රිතව එවැනි රැකියා විශාල ප්‍රමාණයක් බිහිවීමත් එක්ක අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන් මේ නිසා අපිට වීවගා වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ කරුණු කාරණාත් එක්ක අපිට වීවගාව වැදගත් වීමට බලපාන හේතු තුනක් නම් කරන්න කිව්වොත් ඔබට අපි ඔය සාකච්ඡා කරපු ඒ හේතු පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එහෙනම් වීවගාව වැදගත් වීමට හේතු ඔන්න ඔය කියන කරුණුත් එක්ක අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඊළඟට එහෙනම් අපි බලමු දැන් මේ වීවකාව වැදගත් වෙනවා නම් අපේ රටේ එහෙනම් වීවකාවේදී විශේෂයෙන්ම එක එක ප්‍රදේශවල වීවකා කරනවා. ඒතර ඒ වීවකාවේදී අපිට අවශ්‍ය වෙනනේ වී බීජ අවශ්‍ය වෙනවා. එතකොට එහෙනම් වී බීජ නිෂ්පාදනය කරනවා ළමයි අපේ රට තුලම. ඒතර වී බීජ නිෂ්පාදනය කරන ඒ පර්යේෂණ ආයතන රාසියක් අපේ රටේ තියෙනවා. දැන් ඔගලන් දරුවනේ පෙළපත ඔගලන් ළඟ තියෙනවානේ. ඔය 4-2 සිටියම නිරීක්ෂණය කරන්න බලන්න. 4-2 සිටියම. 4-1 සිටියම 4-1 සිටියම නිරීක්ෂණය කරන්න. 4-1 සිටියම. ඒකේ තියෙන්නේ ලංකාවේ වීවගා කරන ප්‍රදේශයි වී පර්යේෂණ ආයතන ටිකයිනේ. දැන් වී පර්යේෂණ ආයතනයක් කියන්නේ මොකකටද අපි? වී බීජ නිෂ්පාදනය කරන ස්ථානය. එතකොට අපේ රටේ වී පර්යේෂණ ආයතන රාශියක් ඇති බව පැහැදිලි වෙනවා. මොනවද මේ වී පර්යේෂණ ආයතන අපේ රටේ තියෙන්නේ? ඔය කළුතර දිස්ත්‍රික්කයේ තියෙනවා බෝම්බුවල කියලා වී පර්යේෂණ ආයතනයක්. කළුතර තමයි ඔය බෝම්බුවල, කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල කියන ප්‍රදේශයේ තමයි වී පර්යේෂණ ආයතනය පිහිටා තියෙන්නේ. ඔය අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලන්න සිටියෙමි. මොකක්ද තියෙන වී පර්යේෂණ ආයතනය? අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා ඉලුප්පල්ලම කියන වී පර්යේෂණ ආයතනය තියෙන. බලන්නකෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන වී පර්යේෂණ ආයතනය. කුරුණෑගල තියෙන්නේ බතලේගොඩ වී පර්යේෂණ ආයතනය. හිඟුරක්ගොඩ වී පර්යේෂණ ආයතනයේ පිහිටා තියෙන දිස්ත්‍රික්කයේ බලන්න. හිඟුරක්ගොඩ වී පර්යේෂණ ආයතනයේ තියෙන. ඒක පිහිටා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඊළඟට බලන්න මේ අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය. දකුණු ප්‍රදේශයේ තියෙන වී පර්යේෂණ ආයතනය නව ප්‍රභේද නව වී ප්‍රභේද රාශියක් හඳුන්වා දුන්න පර්යේෂණ ආයතනය. ඒක පිහිටා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඊට අමතරව ඔය වී පර්යේෂණ ආයතන තව ගාල්ල දිස්ත්‍රික්කයේ ලබුදුව වී පර්යේෂණ ආයතනයේ ඒ ලබුදුව විශේෂයෙන් එතනක් තියෙනවා වී නව වී ප්‍රභේද හඳුන්වා දෙන පර්යේෂණ ආයතනය. දැන් එතකොට පැහැදිලි වෙනව නේද ලංකාවේ වී පර්යේෂණ ආයතන රාශියක් පිහිටා තියෙන. ඒතර මේ වී පර්යේෂණ ආයතන විසින් නව වී ප්‍රභේද හඳුන්වා දෙනවා ඒ දේශගුණික කලාපවලට ගැළපෙන විදිහට. ඒතර මේ වී පර්යේෂණ ආයතන වලින් හඳුන්වා දෙන වී ප්‍රභේද ගත්තම ඒවා වැඩි අසනක් ලබා ගත හැකි වී ප්‍රභේද තමයි හඳුන්වා දීලා තියෙන්නේ. දැන් ඔබ මේ වී පර්යේෂණ ආයතනය පිළිබඳව දැන් දැනගත්තා. දැන් අපි වෙනත් පැත්තකට යමු. වෙනත් පැත්තක් කියන්නේ මේ විවගාව ආසිතව බලන්න, නිරීක්ෂණය කරන්න ඔගොල්ලන් ළඟ තියෙනවා දරුවනේ පෙළපොත. ඔය 4-2 සිටියම ගන්න බලන්න. 4-2 සිටියම. මේ 4-2 සිටීමේ නිරූපණය කරන්නේ මොනවද? ශ්‍රී ලංකාවේ විවගා කරනු ලබන කලාප ටික. දැන් ඔබ මේ සිටියම දැක්කම ඒකෙන් පැහැදිලි වෙනවා ලංකාවේ මේ විවගා කරන ප්‍රදේශ. එහෙනම් ඒ විවගා කරනු ලබන කලාප විදිහට අපි වියලි කලාපය, අතරමැදි කලාපය, තෙත් කලාපය, කඳුකර බිම්. මේ විදිහට එහෙමනම් ශ්‍රී ලංකාවේ විවගා කරන කලාප 4ක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. භූෂමතාවය, දේශගුණික සාධක, මේවා පාදක කරගෙන තමයි ලංකාවේ එතකොට මේ විදිහට විවගා කරන කලාප වෙන් කරලා දක්වලා තියෙන්නේ. ඔබ එම කලාප හොඳින් අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒක අපි පළවෙනියට ගමු වියලි කලාපේ. දැන් වියලි කලාපේ ගත්තම දැන් වියලි කලාපේ තමයි ලංකාවේ ඔය කලාප අතරින් විවගා කරන කලාප අතරින් වැඩියෙන්ම විවගා කරන කලාපේ වෙන්නේ වියලි කලාපේ. මොකද වියලි කලාපේ තමයි වැඩිම භූමි ප්‍රමාණය මේ විවගාව සඳහා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අනුරාධපුරය, ඒ වගේම තමයි මඩකලපුව, හම්බන්තොට, පොළොන්නරුව, වවුනියාව, අම්පාර, යාපනය ආදී දිස්ත්‍රික්ක ඇතුළත් කරගෙන තමයි විශාල භූමි ප්‍රදේශයක් තුළ මේ විවගාව ව්‍යාප්ත වෙලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. ලංකාවේ එතකොට අතීතයේ ඉඳන්ම විවගාව කරපු ප්‍රදේශය තමයි මේ. සාමාන්‍යයෙන් ගත්තම මේ ප්‍රදේශයට වර්ෂාව අඩුයි. එතකොට වර්ෂාව අඩු නිසා ජල සම්පාදන ක්‍රම පාවිච්චි කරලා විවගාව සිදු කරනවා. ඒතර අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල විශාල වශයෙන් වාරි ජල සම්පාදන ක්‍රම, මහවැව්, එළ මාර්ග, අමුණු මේවා ඉදි කරමින් මේ විවගාව සිදු කිරීම දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අර ජල කන්නේ සහ මහ කන්නේ සමහර වෙලාවට මැද කන්නේ කියලා අවුරුද්දේ කන 3ක් විතර වගා කටයුතු කරනවා. එතකොට වැස්ස ලැබෙන කාලවලදී වර්ෂා ජලයෙන් වගා කරනවා. වැස්ස නොලැබෙන කාලවලදී අර එක්ත්‍යස් කරලා තියෙන ජලාස වැව්වල එක්ත්‍යස් කරලා තියෙන ඒ ජලය උපයෝගී කරගෙන විවගාව කරනවා. එතකොට අපිට ගත්තොත් ලංකාවේ සාර්ථකවම විවගාව සිදු කරන කලාපේ තමයි වීල් කලාප. එතකොට මේකේ අස්සයන්වත් වැඩි. එතකොට බිම් එකකින් ලැබෙන අස්සයන්වත් වැඩි. තැනිතලා භූමි ප්‍රදේශය ඒක නිසා බැලුවම අර විශාල අනිකුත් ප්‍රදේශවලට වඩා විශාල විවගා බිම් දක්න ලැබෙන්නේ. ඒක නිසා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමත් පහසුයි. එතකොට බිම් පෙරලීම, ඒ වගේම තමයි වල් පැල ඇටි මර්ධනය කිරීමේ ක්‍රම, ඒ වගේම තමයි පැල සිටුවීම, ඊළඟට ගොයන් කැපීම, ඊළඟට කොළ මැඩවීම, මේ සියල්ලටම එතකොට යන්ත්‍ර සූත්‍ර බහුල වශයෙන් මේ කලාපයේ වීදි කලාපයේ තුල යොදා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට යන්න ඔකේ අපිට අතර මැදි කලාපය කියලා එකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපි බලමුකෝ ඔකේ තෙත් කලාපය කියන එක. එහෙනම් වීදි කලාපයයි වීදි කලාපයට වඩා තෙත් කලාපයේ භූමි ප්‍රමාණය අඩුයි අපේ රටේ. එහෙනම් තෙත් කලාපය කියලා අපි හඳුනගන්නේ කොහේද එහෙනම්? ගාල්ල, කලුතර, රත්නපුරය, කොළඹ, ගම්පහ, කෑගල්ල මේ වගේ දිස්ත්‍රික්කනේ. එතන නිතර අවුරුද්ද මුළුල්ලේම මේ ප්‍රදේශවලට වර්ෂාව ලැබෙනවා. මේක නිසා මේකේ සමස්තයක් විදියට අර වීදි කලාපේට වගේ සාර්ථකව විවගා කරන්න අපහසුයි ළමයි. නිතර ජල ගැලීම් මෙහෙම ඇති වෙලා වගා බිම් විනාශ වෙලා යනවා. අර නියගියා දක්නට ලැබෙන්නේ නැති හින්දා අර අස්සන්න ලබා ගන්න කාලවලදී හරි ගැටලුවක් වෙනවා. ඒ වැස්ස ඇති වෙනවනේ. එතකොට අස්සන්නකට අස්සන්න ලබා ගන්නකොට ඒතර වර්ෂාව ඇතිවීම තුලින් ඒවා විනාශ වෙන්න පුළුවන් වෙනවා. එහෙනම් මේක වාර්ජ ජල සම්පාදනයකින් තොරව තමයි තෙත් කලාපේ විවගාව කරෙන්නේ. මොකද ඒවට වර්ෂා ජලයේ තියෙන නිසා. ඉඳා මේ අර වීලි කලාපයට සාපේක්ෂව මේ කලාපයේ අස්සන්නත් අඩුයි. අස්සන්න අඩුයි. එහෙනම් අපි ඊළඟට යමු අතරමැදි කලාපේ. දැන් ඔබ සිටියම නිරීක්ෂණය කරාම පැහැදිලි වෙනව නේද මේ අතරමැදි කලාපේ තියෙන්නේ කොහෙද කියලා. තෙත් කලාපයත් වීලි කලාපයත් අතර. එහෙනම් මේ වීලි කලාප අතරමැදි කලාපය තෙත් කලාපයත් වීලි කලාපයත් අතර තියෙන අතරමැදි කලාපයේ මේ අතරමැදි කලාපයට අයිති වෙන්නේ මොන ප්‍රදේශද? අතරමැදි කලාපේ. ඒ කියන්නේ අතරමැදි කියලා කියන්නේ අර වියලි කලාපයත් තෙත් කලාපයත් අතර පිහිටා තියෙන නිසා ඒ කලාප දෙකේම දේශගුණික ලක්ෂණ මේකේ දක්නට ලැබෙන නිසා. ඒතර මේ අතරමැදි කලාපය තුල තයිටි, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මොනරාගල, ඒ වගේම මාතර. ඔන්නෝයි කියන ප්‍රදේශ ටික අතරමැදි කලාපයට අයිති වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් මේ අතරමැදි කලාපයේ එතකොට අර වියස්සනත් වැඩි. අර වීලි කලාපයේම ඉහළ වියස්සනක් ගන්න පුළුවන්. ඒ වගේම යන්ත්‍ර සූත්‍රත් බහුලව භාවිත කරනවා. එපමණක් නෙවෙයි මේ අතරමැදි කලාපයේ පිහිටා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වැඩිම බිම් ප්‍රමාණයක් විවගා කරන දිස්ත්‍රික්කය. ඔන්න ලංකාවේම වැඩිම වගා බිම් ප්‍රමාණයක් තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කය. විවගාව වැඩි වශයෙන්ම සිදු කරන්නේ එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න කෙටි ප්‍රශ්නවලදී එහෙම අහන නිසා. එහෙමනම් දරුවනි අපි ඊළඟ කලාපයේ තියෙන විශේෂතා පිළිබඳව කතා කරමු. කඳුකර බිම් ආශ්‍රිතව විවගා ව්‍යාප්ති. එතකොට කඳුකර ප්‍රදේශ. දැන් කඳුකර ප්‍රදේශ පිළිබඳව කතා කරනකොට දැන් අපි ඉන්නේ කඳුකර ප්‍රදේශවලනේ. එතකොට විශේෂයෙන්ම ගන්න පුළුවන් මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ලත් කොටසක් ඔකට අයිති වෙනවා. මේ කඳුකර ප්‍රදේශවල විවගාවේදී විශේෂයෙන්ම සිදු කරන්නේ අර බෑවුම් ප්‍රදේශවල. ඒකේ විශේෂ ක්‍රමය තමයි හෙල්මල් ක්‍රමයට විවගා කිරීම. උගලන් දැකලා ඇති ඔය පඩිපෙල්ල ආකාරයට විවගා බිම් විශාල ප්‍රමාණයක් ඔබ ජීවත් වෙන පරිසරවල නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ හෙල්මලු ක්‍රමයට විවගා කිරීම සිදු කරනවා. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ කඳුකර බිම් ආශ්‍රිතව ගත්තොත් ලංකාවේ අඩුම විවගාවක් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අඩුම විවගාවක් සිදුවෙන දිස්ත්‍රික්කයේ පිහිටා තියෙනෙත් මේ කඳුකර බිම් ප්‍රදේශවල. ඒ තමයි නුවරඑළිය දිස්ත්‍රික්කේ. එහෙනම් කලාප අතරින් කඳුකර කලාපය තුළ තමයි අඩුම වීවගාවක් කරෙන්නේ. ඒ අඩුම වීවගා කරන දිස්ත්‍රික්කයේ වෙන්නේ නුවරඑළිය. ඔබ දන්නවා ඒ චීත දේශගුණියත් එක්ක සාර්ථක වීවගා කරන්න අපහසුයි. ලංකාවේ වැඩිම වීවගා බිම් ප්‍රමාණයක් තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒක පිහිටා තියෙන්නේ ඔය අතරමැදි කලාපය ආශ්‍රිතව. හරි. දැන් ඔබට මම මේ පැහැදිලි කරේ නම් ලංකාවේ වීවගාව සිදු කරන කලාප හතර ගැන. ඒතර ඒ කලාප ආශ්‍රිතව විවිධ ප්‍රශ්න ඔබට එන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ විදිහට ලංකාවේ වීවගා ව්‍යාප්ත වෙලා තියෙනකොට දරුවනේ මේකට අවශ්‍ය වෙන සාධකක් තියෙනවා. දැන් අපෙන් අහන්න පුළුවන් වීවගාවට අවශ්‍ය වෙන සාධක නම් කරා. ඒතර ඒ සාධක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොනවද මේ සාධක? එක සාධකයක් තමයි වර්ෂාපතනය. තව සාධකයක් තමයි භූමිය. තව සාධකයක් තමයි උෂ්ණත්වය. තව සාධකයක් ජලය. ඒතර මේ සාධක මැනවින් තිබීම වීවගාවට අවශ්‍ය වෙනවා. අපි කියනවා වර්ෂාපතනය කියන එක. අර නිතර වැස්ස ඇතිවීම වීවගාවට එච්චර හොඳ නෑ. ඒක නිසා සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර සාමාන්‍ය වීවගාවේදී මිලිමීටර 1900කට වඩා වැඩි වැස්සක් තිබීම ප්‍රමාණවත් වෙනවා. ඊළඟ එක ගත්තොත් උෂ්ණත්වය ගත්තම අර උෂ්ණත්වය අඩු වෙනවා නම් එතනදී වීවගාව සිදු කරන්න අපහසුයි. දැන් උදාහරණයක් ගත්තොත් නුවරඑළිය උෂ්ණත්වය අඩුයිනේ. ඒක සාමාන්‍ය වීවගාවට අවශ්‍ය වෙන ප්‍රශස්ත උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 21 35 අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි ජලයේ රඳවා ගන්න පුළුවන් දියලු පසක් තියෙන්න ඕනේ. දැන් ඔය දියලු පස කියන එක ඔයගොල්ලන් දන්න ඔය පහත් බිම් ආසිතුව එහෙම තියෙන්නේ දියලු පස. මැටි රොම්මඩ මේවත් එක්ක මිශ්‍ර වෙච්ච පස ඔය ගංගා නින්න ආසිතව විශේෂයෙන්ම දියලු පසක් දක්නට ලැබෙනවා. ඒ වගේම අපිට තව පැත්තකින් ගත්තම මේකේ අර අස්සන්න නෙනන කාලයේදී වියලි කාලගුණය පැවතීම වැදගත්. අස්සන්න නෙනන කාලවලදී වියලි කාලගුණ. මොකද අස්සන්න නෙනන කාලයේදී වැස්සාව දස්සනු විනාශ වෙලා යනවා. හරි. අස්සන්න විනාශ වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම අවධාරණය කරන්නේ අස්සන්න නෙනන කාලයේ වියලි කාලගුණයක් තිබීම වැදගත් වෙනවා. ඊළඟට ජල සම්පාදන පහසුකම් තිබීම, වැල මාර්ග තැනීම, වැව් තැනීම, ඒ වගේ දේවල් වලට පහසු වෙන ප්‍රදේශයක් ඒත්. මොකද වීවගාවේ භෝගාතරින් ළමයි වැඩිම ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙන භෝගිනෙවි. ඒ වගේම තමයි ඔය වීවගාවේදී යන්ත්‍ර සූත්‍ර වලට වඩා මිනිස් ශ්‍රමයේ බහුලව යොදා ගන්න. එහෙනම් මිනිස් සම්පත කියන එක වැදගත් වෙනවා. එහෙනම් මිනිස් සම්පත වැදගත් වෙනවා. එහෙනම් මිනිස් ශ්‍රමය අපිට බහුලව භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා වීවගාවේදී මිනිස් ශ්‍රමය කියන්නේ ඒකනේ අතීතයේ මේ වීවගාවත් එක්ක විශේෂයෙන්ම විස්තෘත පවුල් දක්නට ලැබෙනවා. එද පවුලක ඉන්න දරුවෝ සංඛ්‍යාව වැඩි වුණේ ඒකත් එක්ක. මොකද ගොවිතැනට අවශ්‍ය ශ්‍රමය සපයා ගන්න ඕන වුණා. මෙන්න මේවත් එක්ක අපිට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන් මේ වීවගාව මෙන්න මේ කියන සාධක මත තමයි සිදු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපිට විශේෂයෙන්ම මේ වීවගාව සිදු කරනකොට මුහුණ දීමට සිදුවන ගැටලුත් තියෙනවානේ. වීවගාව සිදු කරනකොට මුහුණ දීමට සිදුවන ගැටලු තියෙනවා. මොනවද මේ ගැටලු? එහෙනම් ඒ ගැටලු ගත්තම වර්තමානයේ අපි මේ වීවගාවේදී මුහුණ දෙන ගැටලු ගත්තම එකක් තමයි ශ්‍රමයේ හිගවෙන එක. මොකද අද ගොවිතැනේ මිනිස්සු අයින් වෙලා යනවා. රැකියා සඳහා යොමු වෙනවා. අද ලංකාවේ වීවගාව පවත්වාගෙන යන්න හරි ගැටලුවක් වෙලා තියෙනවා ශ්‍රමයේ හිගවීම, ශ්‍රමිකයෝ නැතිවීම. ඒක නිසා බොහෝ වීවගා බිම් අත්හැර දමා තියෙනවා. තව පැත්තකින් ගත්තම නිෂ්පාදන පිරිවැය වැඩි වීම. ඒ ඇයි නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්නේ? යන්ත්‍ර සූත්‍ර භාවිතය, රසායන ද්‍රව්‍ය භාවිතය, ශ්‍රමයට වැටු වෙන එක ඉහළ යාම, මෙන්න බීජවල මිල ඉහළ යන එක. මෙන්න මේවත් එක්ක අද මුණපාන ගොවියා මුණපාන ගැටලුවක් තමයි නිෂ්පාදන පිරිවැය ඉහළ යන්නේ. එතකොට ලැබෙන ලාභය අඩු වෙනවා. ඊළඟ තාපත්තකින් ගත්තොත් වීවගාවේ මුණපාන ගැටලුවක් විදියට අර විශේෂයෙන්ම වීවගා බිම් ප්‍රමාණය අඩු වීගෙන යන්නේ. ඇයි වීවගා බිම් ප්‍රමාණය ගිලිහියයි. වෙනත් ද වර්තමානයේ, වර්තමානයේදී බොහෝ විවගාබීම් වෙනත් කටයුතු සඳහා යොදා ගන්න. වෙනත් භෝගවලට, වෙනත් ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්න. භාරවල ඉදිකිරීමේදී ඊළාට ඔය විවිධ භෝග කියපුවාම පළතුරු භෝග, පැපෝල්, කෙසෙල්, ගර්කීන්, වට්ටක්කා, පැණිකොමඩු මේ වගේ භෝග වගා කරන්න යොදා ගන්නා වීව. එතකොට ඒකෙන් වීවකා බී ප්‍රමාණය අඩු වී ගනියන. ඒ වගේම තමයි මේ ස්වභාවික ආපදා නිසා වීවකාව හානියටපත් වෙනවා. ජල ගැලීම්. ගොඩාක් විට ඔය වීදි කලාපයේ වැව්, අමුණු, පිටාර ගැලීමත් එක්ක ඔය නොවැම්බර්, දෙසැම්බර් වගේ කාලවලදී විශාල වශයෙන් වීවකා බී විනාශ වෙනවා. ඒ වගේම තමයි ඔය රසායනික පොහොර භාවිතයත් එක්ක පස නිසුරු වීම. ඒක නිසා අස්වැන්න අඩු වෙනවා. එහෙනම් පස නිසුරු දිගින් දිගටම වීගවිතනේදී මේ රසායනික පොහොර යොදා ගැනීම නිසා ඒ වගා බිම් විනාශයට පත් වෙලා තියෙනවා. මේක නිසා විශේෂයෙන්ම වැදගත් කරනවා, වැදගත් වෙනවා අර අද අපි කතා කරන ඓන්ද්‍රිය පොහොර නිෂ්පාදන, ඓන්ද්‍රිය පොහොර භාවිතය. මේවා ඉතාම කාලෝචිත විදිහට ඒවා අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එද වීවකාවේදී පස නිසරු වෙනවා. ඇයි නිසරු වෙන්නේ? රසායනික පොහොර පාවිච්චිය නිසා. එනම් මේ ගැටලු ආම කරගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අර වගේ ඓන්ද්‍රිය පොහොර භාවිතයට හුරු වෙන්න පුළුවන්. එදුරට රසායනික පොහොර වලින් මිදලා ඓන්ද්‍රිය පොහොර භාවිතය තුළින් වීවකාව සිදු කිරීම ඒක. එතකොට නිෂ්පාදන පිරිවැයත් අඩු වෙනවා. ඊළඟට අනිත් එක තමයි පිටරටින් පොහොර ගෙන්නන එක නවත්වනවා. එතකොට අපේ රටේ විදේශ රටවල් වලට මුදල් ගලා යන එකත් අඩු වෙනවා. මේකේ ලොකු ආර්ථික සමාජ ඊළඟට හොඳ ගුණාත්මක සහල් නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඒතර ඒක සෞඛ්‍යයටත් වාසිදායක වෙනවා. ඒවා අපිට එතකොට පෙන්. එහෙමනම් මේ විදිහට ලංකාවේ විවිධ වී පරිශන ආයතන විසින් නව වී ප්‍රභේද හඳුන්වා දීලා තියෙනවා. අපි දැන් පැරණි ඔබනම් දැනගන්න ඕනි දරුවනේ, පැරණි වී වර්ග, නව වී ප්‍රභේද, දැන් ඔය කළු හීනටි වගේ හාල් හොඳ ගුණාත්මක පවෙන් යුතු සහල්නේ. එතකොට ඒවා ඒ වගේම නව වී ප්‍රභේද ඔය චතර BG350 ඒ අලුතෙන් හඳුන්වා දීලා තියෙන වී ප්‍රභේද. ඒ වගේ ඉහළ අස්වැන්නක් ඔය BG H4 කියලා කියන්නේ ඔය හිඟුරක්ගොඩ වී පරිශන ආයතනයේ හඳුන්වා දුන්න එක. BG කියන්නේ බතලේගොඩ වී පරිශන ආයතනයේ හඳුන්වා දුන්න එක BG 350. තව එකක් තියෙනවා BG 300 කියලා වී ප්‍රභේදය. ඊළඟට ඔය LD ලැබදුව වී පරිශන ආයතනයෙන් හඳුන්වා තියෙනවා LD 356. මේ වගේ නව වී ප්‍රභේද හඳුන්වා දීලා තියෙනවා වී පරිශන ආයතන විසින්. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ විදිහට වී වගාවේදී විශේෂයෙන්ම නව වී ප්‍රභේද හඳුන්වා දීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අර සාම්ප්‍රදායික වී බීජ වලින් අපි ගත්තොත් අක්කරයකට බීබුසන් 40ක් ගත්ත එක අද අක්කරයකින් නව වී ප්‍රභේද භාවිතා කරලා බීබුසල් 150ක් විතර ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊටත් වඩා වැඩි වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට වී වගාව සම්බන්ධව අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්න පුළුවන් කරුණු රාශියක්. ඒ එහෙමනම් අපිට මෙන්න මේ අභ්‍යාසය ඔයගලන්ට කරන්න පුළුවන් වෙනවා. මොනවද? එහෙනම් මෙන්න මේ ටික ලියා ගන්න. මේ ප්‍රශ්න ටික එකක් තමයි වී වගාවේදී ඓන්ද්‍රිය පොහොර, වී වගාවේදී ඓන්ද්‍රිය පොහොර භාවිතා කිරීමේ වැදගත්කම, කාලෝචිත එකක් වැදගත්කම පැහැදිලි කරන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය, වීවගාව සිදු කරන දිස්ත්‍රික්ක 10ක් ශ්‍රී ලංකා සිටියමක ලකුණු කරන්න. ඊළඟට වීවගාවේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු, තුනක් සාකච්ඡා කරන්න. කරේ එහෙමනම් දරුවනේ අද අපි සාකච්ඡා කරේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ විශේෂයෙන්ම වී වගාව පිළිබඳව. ලංකාවේ කෘෂිකර්මාන්තය තුළ විවිධත්වය ගැන කතා කරා. ඒ විවිධත්වය තුළ ප්‍රධානම යැපුම්භෝගය වන වීවකාව ගැන කතා කරලා, ඒ වීවකාව තුළ විශේෂයෙන්ම ඒකේ වැදගත්කම, ඒ වගේම තමයි වීවකාව ව්‍යාප්ති ප්‍රදේශ, කලාප, වීවකාව ආශ්‍රිතව තියෙන ගැටලු, ඒ වගේම තමයි විපර්යේෂණ ආයතන, ඊළඟ වීවකාවට අවශ්‍ය කරන සාධක, මෙන්න මේවා ටික අපි එතකොට සාකච්ඡා කරේ. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති 10 ශ්‍රේණියට අදාළව මේ පාඩමේ එක කොටසක් පමණයි අද අපි කතා කරන්නේ. එතකොට ඒකට අනුව එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති ඔබට බොහෝ ගැටලු निराකරණය වෙන්නේ ඇතයි කියලා සිතනවා. එහෙමනම් අද දවසට નિયમિત ඒ පාඩම් කොටස අවසන් කරනවා. අද දින මෙම පාඩම ගෙනා මම බ කුඩා කුසුම් බාලිකා මහවිද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය ඉගැන්වීමේ කටයුතු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා. ස්තුතියි.